సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శవన కాలో అయం బదంతా ధమ్మ శవన కాలో అయం బదంతా ధమ్మ శవన కాలో అయం బదంతా నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఒక హెమ దినామ అదత్తితామ శ్రద్ధావిం బలాపొరత్వాన్ని ధర్మశ్రవణే కరన్నటై అద్ మీ దేశనావే దాయకత్వేగిన కటయుతు కరాన్ని వేయంగొడ పదించి ఇంద్రా జయరత్న మహాత్మీయ పుతనువాన్ దియనీయ సహా పిన్నోత్ పిరిసాయి మీ దేశనావట దాయకత్వేగిన కటయుతు కరాన్ని పిన్నతున్గే అరమును సిహి కరలా దేశనావ అవసాని అపి అనుమోదనా కరాండ బలాపొరొత్తు వెనో దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలయ పిన్నత్ని మే జీవితే అపి హొందట తేరుంగండు ఉన్న దయక్ తమై అపి తుల పవతిని ఉపాన్ కుశలయ మత శక్తిమత్ వీమట నూపాన్ కుశలయ ఇపద వీమట దక్ష వెండోన మిన్న మేక ఇతామ గెంబురు దయక్ పుంచి దయక్ నిమి మేకే ఏతులే తమై ములు మార్గఫల నివన్న అవబోధే తేన్ తర అపితుల ఎక్తరా దక్షకమక్ తీయనోన ఉపన్ కుశలయ పవత్వాన్ని ఇపదిచ్చేకక్ తీయనో అపితుల నూపన్ కుశలయ ఉపద్దవన్న దక్ష వెన్నోన ఎతోటి ఏ దక్షతావే ములిన్ తిబ్బమ హరి మేక ఇకపార హరియట కరాన్ బే దెన్ సమ్మా వాయామే కివమ ఎక్కువ ధర్మీతున సతర సమ్య ప్రధాన వీర్య ఒక్కొమ్మ క్యాన్ని వీర్య గన్న తమా ఎతనది తాము వెదగద్యాక్తినో ఉపన్ కుశలయ పవత్వన కమాయి నూపన్ కుశలయ ఇపద వీమ కియనికాయ్ ఏక ఇతామ వెదగద్యాక్ ఏకే తమై ఓ హతరక్తి అని ఉపన్న కుశలయ మండినో నూపన్న కుశలే నూపద వీమ పినిస వీర్య కరణం ఒకటని సమ్మావాయామీ కిలారి అష్టాంగిక మార్గీక్యాన్ని ఒక వీర్య సంభోజ్యాంగిక అని తోక ఒకమ దిగువక్కు దీరతమై వీర్య సంభోజ్యాంగిక అని వీర్య ఎరదిపాదీకి అని తోక వీర్య ఇంద్రియ ధర్మ బలధర్మకి అని తోక ఎత్తకొట్టి ఒక్కొమ్మ ఎత్తులే మీకు కథాకలాట పొడి పొడి వినస్కంతి అనో దెం బోధిపాక్షిక ధర్మకి ఎత్తినోద తిస్ హతాక్తి అనో కెత్తినోద తిస్ హతాయి ఏకే తిస్సత వెన్ని విద్యతికి అని దిగుతున్నాయి గుడక్క దాన్నో సతర సతిపట్టానే తీయనో ఇటు సతర సమ్య ప్రధాన వీర్య తీయనో సతర ఎరుదిపాద తీయనో అయితోట హతరేవతున్నాయి దొలహాయి పంచ ఇంద్రియ తీయనో అయితో ఇంద్రియ ధర్మ పహాయి ఎత్తకుట దాహతాయి బలధర్మ పహాక్ తీయనో ఎత్తకుట ఈ బలధర్మ పహాతెక్క అప్పట సిద్ధవేణో విసి దెఖాక్ సప్త బొజ్జంగ తీయను ఆర్యష్టాంగిక మార్గే తీయను ఎత్తకొట పిన్నత్ని అపి అపే దేశనావే తీయను అయితా వెదగా దేయాక్ అపి నూపన్ కుశలయ ఉపద్దు అండోను ఇతరు ఉపన్ కుశలే పవత్వ అండోను ఏక ఏకేక తెంగుల ఏకేక విద్యట తీయను ఒయాలట హితెన్న పులువాంగ్ ఎక్కమది ఆయాయ యుద్ధల తీర్ని ఐక్యల దే హుందట బలాన్న సతర సతిపట్టాని సతర ఎరుదిపాద సతర సతిపట్టాని తినో సతర సమ్యప్రదాన వీడి తినో సతర ఎరుదిపా హతరే వస్తున్నాయి దొలహాయి ఇంద్రియ ధర్మ పహాయి బలధర్మ పహాయి ఇతన దహాయాయి ఎత్తకొట సంపూర్ణ విసి దెకాయి బొజ్జంగ ధర్మ హతాయి ఎత్తకొట విసి నమయాయి ఆర్యష్టాంగిక మార్గే అటాయి ఎత్తకొట తిస్ హతాయి ఓంతమై హేదే త్రోకృతమై సత్తిస్ బోధిపాక్షిక ధర్మ తిస్సత కేలా అపి కియాన్ని అతను తిస్సతక్ తీను ఇతడు మే తిస్సత ఎతులే ఎక్కమ ధర్మ కారణ పునరుచ్చారణ ఇకను నేవత నేవత వాళ్ళు ఇతన్నదే అయ్యి ఇకమ ఆయాయ కీల తీయన్ని కీల ఇకమికమ నేవత నేవత కీల తీయన్ని అయి ఇకమదే ఆయా ఆయ యుధాన్ని అయి දැන් හොඳට බලන්න සතර සතර සම්‍යප්ප්‍රදාන වීරියයි. වීරිය වෙනමම කතා කරනවා. මොකද්ද සතර සම්‍යප්ප්‍රදාන? උපන් කුසලයේ පවත්වනවා, නූපන් කුසලයේ උපද්දවනවා, උපන් අකුසලයේ මඩිනවා, නූපන් අකුසලයේ නූපද වීම පිණිස වීරිය කරනවා. ඒතර වීරිය සම්බන්ධව ප්‍රධානම හතරයි. සතර ඍද්ධිපාද හතරක් තියෙනවා. ඡන්ද, චිත්ත, විරිය, විමංස. ඒකේ තුන්වෙනික වීරිය. අහිතරත් වීරිය තියෙනවා. සතර සතිපට්ඨානයේ තුලත් කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කෙනෙක් කතා කළාට ඒක ඇතුළෙත් වීරිය ගැන කතා කරනවා. වීරිය ගැන නිතර නිතර කතා කරනවා. ඒකනි කියන්නේ මෙහෙම තියෙන්නේ, ඒක සතර සතිපට්ඨානේ වැඩිම තෝරද්දි කියනවා මෙහෙම. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං. සතිපට්ඨානේ හැම එකක්ම තෝරද්දි ඔය යෙදුම පාවිච්චි කරනවා. ඔක නැවත නැවත යෙදනවා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කායේ කායානුපස්සී විහෙරති. වේදනානු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කියලා ඒක නිතර නිතර යොදනවා. ඒක ඒ වාක්‍ය යොදද්දි පළවෙනි වචනේ ආතාපි. මොකද ආතාපි කියන්නේ? කෙලෙස් තවන වීරියට. ආතාපි කියන්නේ මොකද්ද? කෙලෙස් තවන වීරියට ආතාපි කියන්නේ. එන සතිපට්ඨානේ හැම අංගයකම මේක යොදනවා. සතිපට්ඨානේ හැම අංගයකම මේක යොදනවා. එනම් සතිපට්ඨානේ මේ තිබ්බට ඒක ඇතුලේ පාවිච්චි කරද්දී පළවෙනියෙන්ම භාවිතා කරන වචනේ වීරිය. ආතාපි. එතන කතා කරන්නේ ඍජු වීරිය, කෙලෙස් තවන වීරිය. වෙන කිසිම දෙයක් නෙමෙයි, පින ගැන නෙමෙයි, යටපිරිකර පූජා නෙමෙයි, බණහනවා නෙමෙයි. කෙලින්ම ඒ අවස්ථාවේ කෙලෙස් නසන්න වීරියට තමයි මේ අවස්ථාවේ කෙලෙස් නසන්න. ඒ ආතාපි කියන්නේ ඒකට. ආතාපි කියන්නේ මේ මම ටිකක් භාවනා කරන්න උත්සාහවන්තයි හාඳුරණි. භාවනාව යමනවාද කරන්න උත්සාහ කරන්නේ මම හාඳුරණි. උත්සාහ කරන්නේ සෝවාන් වෙන්නමයි. ඒකයි මම මේ වීරිය කරනවා. එතකොට සෝවාන් වෙන්න වීරිය කරනවා නම් ඒ වීරිය කෙලෙස් තවන වීරිය කියලාම අපි කෙලින්ම කියන්නේ. කෙලෙස් තවන වීරිය කියන්නේ මොකද්ද? එයා මේ මොහොතේ යොදන හැකියාව. එතන ආතාපි කියන්නේ මොන වීරියද? වර්තමාන අරමුණේ කෙලෙස් සිඳින්න යොදන වීරියට. දැන් යොදනවා නම් ඒ දැන් යොදන කෑල්ල හඳුන්වන්නයි ආතාපි කියන්නේ. ආතාපි කියන්නේ ඒකට. අතීත සංස්කාර විදර්ශනාවටත් නෙමෙයි. අනාගත සංස්කාර විතර. දැන් මේ වෙලාවේ අපි අරමුණු ගන්නවා නි පින්නොත් නී. මේ වෙලාවේ ගත්ත අරමුණේ කෙලෙස් සිඳින එකටයි ආතාපි කියන්නේ. අර සාමාන්‍ය කතා කරන විවහාර කරන වීරිය නෙමෙයි. එන සතිපට්ඨාණය ඇතුළේ තීර මං හිතන්නේ මේ යෙදුම තරම් යෙදිච්ච දැන් බලන්න හැම තැනකම එක යෙදිලා. දැන් ඒතකොට සතර සතිපට්ඨානිත් සතිපට්ඨාන භාවනාව අඳුන්වන හැම තැනකම පාවිච්චි කරන ප්‍රධාන යෙදුම තමයි ආතාපි 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 කියන එක. හැම තැනකම මේක පාවිච්චි කරනවා. හැම තැනකම. එතකොට එතන කියන්නේ මේ මොහොතේ අරමුණේ කෙලෙස් සිඳින්න දරන උත්සාහය. දැන් ඒ දැන් ඔයාලට මේ වෙලාවේ ආතාපි නැහැ. ඔයාලා සමහරට බණ අහන්න ආවේ සමහර විට අවංකම අදහස වෙන්න පුළුවන්. මේ මොනවා හරි මේ සෝවාන් මඟටම ඇහෙනවා නම් හොඳයි කියලා එන්න පුළුවන්. නමුත් ඒක ආතාපි නෙමෙයි. ඒතර ආතාපි කියන වචනේ තේරුම කෙලෙස් තවන වීරිය කියන එක. හැබැයි එයා කෙලෙස් තවන්න දැන් ඔයාලට මේ බණ ඇහෙන වෙලාවේ ඔයාලට මේ නිරුද්ධ වියන ආකාරය බලන්න වීරියක් එනවා නම්, බණ ඇහෙනකොට ඔයාලගේ සෝතප්‍රසාදේ කණේ වදිනකොට ඔයාලගේ මේ අභ්‍යන්තරික නාම රූප ප්‍රවාහයේ බිඳි බිඳි යන ආකාරෙ මේ බණ හද්දි පව බලන්න හිතෙනවනේ. එම් බලන්න අමාරුයි. ඒකට වීරියක් ඕනනේ. අන්න ඒ බඳු වීරියකට යාතාපි කියන්නේ. බණ අහන්න යා වාඩි වුණේ නිවන අරමුණු කරගෙන නම් ඒක මොකද්ද? ඒක වීරිය ඍද්ධිපාදය. දැන් බලන්න මේ වගේ වෙනස්කම්. ඒ ඔයගොල්ලෝ බණට වාඩි වෙනකොට මිතන අනේ මේ ස්වාමීන් වහන්සේ මාර්ගඵල අවබෝධයේ පිණිස උපකාර වන බණක් කියනවා නම් හොඳයි. මේ දේශනාව තුලදීම උතුම් මට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නම් හොඳයි කියලා අවංක අදහසින් මේ මව්වරු, මේ තාත්තලා, මේ නෝනාවරු, මහතුරු වාඩි වෙන්න පුළුවන්. එතකොට ඒක ආතාපි නෙමෙයි. ඒක මොකද්ද? වීරිය ඍද්ධිපාදය. වීරියෙන් වාඩි වෙලා ඍද්ධිය උපද්දවන්නම් කියලා. අන්න මොකක්ද ඍද්ධිය? අභිඤ්ඤා ඍධිය, පරිඤ්ඤා ඍධිය, පහාන ඒතරේ. මෙතන ඍධිය කියන්නේ උඩින් යනවා කියන එකද? නෑ. දැන් ඍධිය කියනකොට අපේ ඔළුවට එන ටිකද? නෑ. ඍධි පාද ගැන දේශනා මාලාවක් කරලා තිනේ, ඒක ඇහුවාම තේරෙනවා ඍධිය කියන්නේ මොකද්ද කියලා. ඒ දේශනා මාලාවේ තේරෙනවා ඍධිය කියන්නේ මොකද්ද කියලා. එතකොට ඍධිය කියන්නේ මිනිකන් අහසෙන් යනවා, මේ ඊට පස්සේ තාප්පෙන් එහා පැත්තේ ඒවා දකින්න පුළුවන්, මේ වතුර ඇවිදින්න පුළුවන් වගේ ඒවා නෙමෙයි. එතකොට මෙතන ඍධිය කියලා අපි අදහස් කරන්නේ මොකද්ද? තමා තුල නූපන් ආශ්චර්යවත් ලෝකෝත්තර ධර්මයක් වේද, ඒ ධර්මය අත්පත් කර ගැනීම. අභිඤ්ඤායිද්දි, අභිඤ්ඤායිද්දි කියන්නේ මොකද්ද? මේ අභිඤ්ඤා ඍධිය කියලා කියන්නේ තමන්ගේම ස්කන්ධ ටික, තමන්ගේම ස්කන්ධ ටික දකින්න පුළුවන් හැකියාව. පරිඤ්ඤා ඍධිය කියන්නේ ඒ ස්කන්ධ මේ මොහොතේ හටගෙන බිඳෙනවා කියලා දකින්න පුළුවන් හැකියාව. භාවනා ඍධිය කියන්නේ මේ මොහොතේ හටගෙන බිඳෙනවා නම් අනිත්‍යයි කියලා බලන හැකියාව. පහාන ඍධිය කියන්නේ අනිත්‍ය නම් මම මගේ කියලා ගන්න මොනවද තියෙන්නේ? සියල්ල ඇතිවි, සියල්ල නැතිවි, නැතිවි යනවා නේද කියලා බලනකොට පහාන ඍධිය. අවිද්‍යාවයි භව තණ්හාවයි දෙකම කඩාගෙන වටේ ඒකේ ඍධිය. එතකොට ඒකට ඒකට එකතු, මේක තමයි ප්‍රධාන වැඩේ. මේකට එකතු වීම පිණිස කලින්ම හදාගන්නවා හිත. එකතු වෙන්න කලින්ම මොකද්ද හදාගන්නේ? එකතු වෙන්න කලින්ම හිතක් හදාගන්නවා. ඍධිය උපද්දවන්නේමි, ඒක අනාගතේ කරනවා කියලයි. බන්ට වාඩි වෙන්නේ දේශනා විදිම මගපල අවබෝධය ලැබෙනවා නම් හොඳයි. ඒක මොකුත් ඇහෙන්නේ නැතුව එහෙම වාඩි වෙන එක ඍධිය. එම වාඩි වෙන එක ඍධි පාදයක්. ඒ වීරියෙන් වාඩි වෙලා තියෙන. නමුත් ඒක ආතාපි කියන එක කෙලස් තවන වීරියද? නෑ. කෙලස් තවන වීරිය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ මොහොතේම අරමුණේ කෙලස් සිඳිනවා. මේ මොහොතේ අරමුණ වෙනවනේ. මේ මොහොතේ අරමුණේ කෙලෙස් සිඳිනවා. එතකොට ඒ ආතාපි කියන එකට ලක්ෂණ දෙකක් ඕන. ආත කෙලෙස් තවන වීරිය මේ මොහොතේ යොදන්න නම් ලක්ෂණ කීයක් ඕනද? දෙකක් ඕන. එකක් තමයි මානසිකාරය උහන ලක්ෂණ, පඤ්ඤා ඡේදන ලක්ෂණ. අරමුණු වෙනකොට මානසිකාරය තියෙන්න ඕන, අරමුණේ කෙලෙස් සිඳින්න ප්‍රඥාව තියෙන්න ඕන. ආතාපි කියන එකට තමයි ඒක අදාළ වෙන්නේ. එහෙනම් මේ කෙනෙක් කියන්න පුළුවන් මේ 37 නැවත නැවත වීරිය යෙදුවේයි කියලා. ඒ ඒ තැන වෙන වෙන වීරිය කෘත්‍ය තියෙන. හැම තැනම වීරිය කතා කරලා ආය හැම තැනම එකම ධර්මයෙන් තියෙන්නේ. වගේ එකක් හිතුණාට අන්න එහෙම අල්ලපු නිසා එක වෙලාවක කෙනෙකුට සෝවන් වෙන්න බෑ. එතකොට වීරිය කියන එක වඩන්න ඕන එක. වීරිය කියන එක වඩා ඒ ඒ තැන ඒ ඒ විදියට වඩන්න ඕන. ඒ වීරිය වඩන්න බැරි වුණාට පස්සේ එයාට කෙලෙස් සිඳීමේ ක්‍රියාවලිය තුළ එයාට නිකන් මඟ හැරෙන්න පුළුවන්. අතරමං වෙන්න පුළුවන්. එක්තරා ආකාරයකින් එයාට අතරමං වෙන්න පුළුවන්. ඉතින් කොහොමද අතරමං වෙන්නේ? ඒක මේ වගේ. දැන් පින්වත්නි, පඩිපෙලක් නැගිද්දී පඩියක් අත්තරලා සමහර විට කකුල තියෙනවා. පඩිපෙලක් මේ උඩට යනකොට දැන් සිරිපාදේ නගිනවා කියන්නේ. එතකොට යා පඩියක් අත්හැරලා කකුල තියෙනවා. එතකොට යා ඒක දිහා බලා ඉන්නකොට දැන් බලා, ඔව් ඉතින් තරුණයි, යාට ජවයේ තියෙනවා, ඒකයි එහෙම යන්නේ. ඔගොල් දන්නවද වැඩි වෙලා යන්න කලින් යා එක්ක හැරිලා බහිනවා. එක්ක මගදී අර පිටිපස්සෙන් එන අයත් යාව බහු කරගෙන යනවා ස්ථිර වශයෙන්. ඇයි? පඩියක් අත්තරලා පඩියකින් කකුල තිබ්බොත් එයා වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. එතකොට එයා පඩියක් අත්තරලා කකුල තියන්නේ පවා එයාගේ වීරියක් තියෙන නිසානේ. එයාගේ ඇතුලෙන් එනවනේ ජවයක්. ඒ ජවයේ එක්තරා විදිහක වීරියක්නේ. එතකොට ඒ වීරිය නරක දෙයක් නෙමෙයි. හැබැයි එහෙම වීරියක් දිගටම පවත්වගෙන ගියොත්, මම මේ කියන්නේ කොන්ට ඔළුවට ගන්න ඕනේ නැත්තම් තේරෙන්නේ නැහැ මේ අපි කියන ඒවා. එහෙම වීරියක් එක දිගටම පවත්වගෙන ගියොත් එයා ගමනාන්තයට යන්නේ නැහැ. එයාට ගමනාන්තයට යන්න බෑ. එයා ගමනාන්තයට යන්නේ නැහැ. එයාට ගමනාන්තේ කරා ළඟා වෙන්න බෑ.
එතකොට එයාට ගමනාන්තේ කරා ළඟා වෙන්න බැරි ඇයි? වීරිය නැති නිසාද? නෑ, වීරිය තිබුණා. එයා වීරියේ සීමා මායින් දැනන් හිටියේ නෑ. පඩියක් ඇත්තරලා තව පඩියකින් කකුල තියන්නෙම මිනිහෙක්ගේ තියෙන වීරියටනේ. නැත්තං ඔක කරන්න බෑ. වීරියට ඒක කරන්නේ. වීරිය නැති මිනිහෙකුට ඒක කරන්න බෑ. හැබැයි ඒ වීරිය දිගටම යෙදුවොත් එයාට ගමනාන්තේ කරා යන්න බෑ. එහෙනම් ඒ ඒ තැන අඩුවැඩි වශයෙන් වීරියට අයිති ඒකට කියන්නේ පරිච්ඡේදයක් වෙනම අවපසරියක් වෙනම සීමාවක් තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ හැම තැනකදීම ඒ ඒ සන්දර්භගත වීරිය. අන්න ඒක තමයි ඒක ලස්සන වචනේ. ඒ සන්දර්භයේ වීරියේ සීමා මායිම් ලකුණු කරලා තියෙන්නේ. එතකොට සතිපට්ඨාන ඇතුළත් වීරිය තියෙනවා. ආතාපි කියන එක. සතර සම්‍යක් ප්‍රදාන ඇතුළේ කෙලින්ම වීරිය. එරදිපාද ඇතුළේ හතරෙන් එකක් වීරිය. ඡන්ද චිත්ත වීරිය විමංසා. එතන වීරිය. ඉන්ද්‍රිය ධර්මවල මොනවද ඉන්ද්‍රිය ධර්ම කියන්නේ? මොනවද ඉන්ද්‍රිය ධර්ම කියන්නේ? සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඒකේ දෙවෙනි එක වීරිය. ඊට පස්සේ ඒක එහෙම වඩලා අන්න එතන මේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ එයාගේ ඇඟ ඇතුළටම සම්බන්ධ කරලා වඩන්න ඕන. ඉන්ද්‍රිය කියන්නේ මේ ඇහැ කියන්නේ ඉන්ද්‍රියක්නේ. එයාගේ බොඩි එකට ඒක සම්බන්ධයි. ඇස. ඒ කියන්නේ තමන් ඍජු සම්බන්ධතාවක් තියෙන ඒවට තමයි ඉන්ද්‍රිය කියන්නේ. ඇස ඍජු සම්බන්ධයින් අපිට. කන ඉන්ද්‍රියක්. පංචේන්ද්‍රිය කියන්නේ. ඇස කන නාසය දිව කය කියන ඒවා ඍජුව සම්බන්ධයි. අවදකීම් පරාසයට ලෝකේ ගනුදෙනු කරද්දී ලෝකයට එකතු වෙද්දී ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකයට සමග සුසංයෝගයේදී තියෙන ඇස නැත්තං රූප අත්දකින්න බෑනේ. ඇස නැත්තං රූප බලන්න බෑ. ඇස නැති තැනක එළිය ලෝකයේත් එකතු වෙන්න අපට විදිහක් නෑ. ඒතර ලෝකයේ අත්දකින් පරාසයේ උරගාන්න ඍජු සම්බන්ධයක් තියෙනවා ඇයි? කෙලින්ම සම්බන්ධයි. ඍජු සම්බන්ධයක් තියෙනවා. එතකොට එහෙම ඍජු සම්බන්ධයක් තියෙන දේවල් වලට ඉන්ද්‍රිය කියනවා. ලෝකෝත්තර මගේදී දැන් ලෝකයට එකතු වෙන්න අදාළ ඉන්ද්‍රිය තියෙනවා. ඒවට කියනවා ඇස කන නාසය දිව කය කියලා. ලෝකෝත්තර ඉන්ද්‍රිය. ලෝකෝත්තර කියන්නේ ලෝකෙන් ඈතර වීමට ලෝකයට දැන් ඇස උදව් කරන්නේ ලෝකයට එක සම්බන්ධ වෙන්නටි. ලෝකයට එක සම්බන්ධ. ලෝකේ ඒ කියන්නේ ඕකේ පැති දෙකයිනේ. එකක් ලෝකය, එක ඊළඟ එක ලෝකෝත්තර. ලෝකයට අදාළ தத்துவයක් තියෙනවා, ලෝකයට අදාළ නොවන தத்துவයක් තියෙනවා. ඒත් ලෝකයට අදාළ தத்துவය තමයි ලෝකයට අදාළ தத்துவයන් ගැන තමයි සාපේක්ෂතාවාදී න්‍යායන් වල කතා කරන්නේ. බටේට ධර්මීතින සාපේක්ෂතාවය කියලා එක. ওই කාලයේ සහ අවකාශය රොමියෝ කියලා කතා කරලා තියෙන්නේ. ඒතර ඒව ගැන අපිට යම් හැදෑරීමක් තියෙනවා. අපිට අදාළ නැහැ. ඒ නිසා අපි මේ දේශනාවලදී ලොකුවට ඒව කතා කරන්නේ. ඔන්න ඒව ගැන කතා කරන්න පුළුවන් ඕන නම්. ලෝකේ තියෙන්නේ මේ කාලයේ සහ අවකාශය කියලා එකක් තියෙනවා. ඒක ඇතුළේ සාපේක්ෂතාවය කියලා එකක් තියෙනවා. සාපේක්ෂයි නේක. එදිටික පඤ්ඤත්තිසහගත අපි පණවගත් එකක් නේ. දැන් වෙලා වුණත් අපි පණවගත් එකක් මිසක් ඒක පරමාර්ථයක් නෙමෙයි. හරි. දැන් මෙහි වෙලාව 10 වුණාට මේ ඇමරිකාවේ දා උදේ 10 නෙමෙයිනේ. අපි උදේ වැඩ මේ වෙලාවට මෙහි වැඩ කරාට ඔෆිස් වල එහි වැඩ කරන්නේ නැහනේ මේ වෙලාවට. මේ වෙලාවට මිනිස්සු නිදා ගන්න වෙලාව. එතන මේ සාපේක්ෂතාවයේ ඇතුළෙනි පඤ්ඤත්තිසහගතකම් පවතින්නේ. පණවගත්තේ වනේ අපි. ඒවා පරමයත්ත නෙමෙයි. ඒවා ඒ தත්වයන්ට ඒ સંદર્ભයන්ට අපි පණවගත්තේ. ඒවා ඇත්තම කියලා හිතාගෙන ඉන්නේ අවිද්‍යාව නිසා. කාල පඤ්ඤත්ති, සත්ත්ව පඤ්ඤත්ති හොම තිනෝ පණවගත්තේ. සත්ත්ව පඤ්ඤත්තියක් අපි පණවගෙන තියෙනවා. විඥානයේ සහිත බවට පණවගෙන තියෙනවා. ලොකු වෙනස්කමක් බාහිර සතර මහා ධාතුවට වඩා නැහැ. දැන් මේ ඇඟේ තියෙන්නේ පඨවි කොටස්, ආපෝ කොටස්, තේජෝ කොටස්, වායෝ කොටස්. මේ බාහිර පෘථුවියේ තියෙන ඔය ටිකම තමයි. වතුර තියෙනවා, පස් තියෙනවා, වමන තමයි තියෙන්නේ. වාතය හමාගෙන යනවා. ඉතින් ඕවම තමයි. මේ ඉරෙලියේ
රශ්මිය පදනම් කරගෙන මේ තේජෝ ධාතුවක් නඩත්තු වෙනවා. ඒ ටික ඇතුලේ තමයි මේ පෘථුවියට පැවැත්ම තියෙන්නේ. ඒ ටිකෙන්ම ගත් අවශෝෂණය කරගත්ත දේවල් වලින් තමයි මටත් පවතින්න පුළුවන්. මේකෙත් තියෙන පටවි කොටස් 20ක් තියෙනවා, ආපෝ කොටස් 12ක් තියෙනවා, තේජෝ කොටස් 4ක් තියෙනවා, තේජෝ කොටස් 4ක් තියෙනවා, වායෝ ධාතුව 6ක්. උද්දංගම වායෝ ධාතු, උඩට එන වායෝ ධාතුව, අදෝගම වායෝ ධාතු පහල් තහර තල්ලු කරන්න, එහෙම මල මූත්‍රා පව බැහැර කරන්න උපකාර කරන වායෝ ධාතුවක් තියෙනවා. අදෝගම වායෝ ධාතු කියලා කියන්නේ ඒ කියන්නේ බටහිර විද්‍යාව වෙන කතාවක් කියන්න පුළුවන්. මේ අපි 2600 කට එහා පැත්තේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පාවිච්චි කරපු වචන මේවා. අපි ගරු කරන්න ඕන වෙන මොකටවත් නෙමෙයි. 2600 කට එහා පැත්තේ මේ බඳු මහා විස්මිත කතාවක් මේ සත්‍යයට විනිවිදේ. දැන් අද නම් තාක්ෂණික ලෝකේ බොහොම දියුණුයි, මිනිස්සු බොහොම දියුණු මට්ටමක ඉන්නේ, AI පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට ඒ වගේ වෙලාවක නම් මෙහෙම දැනුමක් හඹාගෙන යෑම ඉතාම ස්වල්ප දෙයක් කියලා හිතන. මේ අපි කතා කරන්නේ 2600 පැත්තේ දත්ත විශ්ලේෂණය. එතකොට මේ වායු ධාතු විතර පහළට තල්ලු කරන වායු ධාතුව. ඒකට කියන්නේ මොකද්ද? අදෝගම වායු ධාතු. උද්දංගම වායු ධාතු කියන උඩට තමයි ඉක්කාව එහෙම ඉන්නේ. වායු ධාතු නිසා වෙනවා කියලා බුද්ධ ශාසනික විශ්ලේෂණය කරනවා. කුච්චිසය වායු ධාතුව, කොට්ටාසය වායු ධාතුව කියලා ධාතු කොටස් දෙකක් තියෙනවා. බඩවැල් වලින් පිටත වායු ධාතුවක් හැසිරෙන විදිහක් තියෙනවා, බඩවැල් ඇතුලේ හැසිරෙන විදිහක් තියෙනවා. කුච්චිසය වායු ධාතුව සහ කොට්ටාසය වායු ධාතුව කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ අංගමංගානුසය වායු ධාතුව කියනවා. දැන් මේ අත ඔසවන්න ඕන වායු ධාතුවක් තමයි බලපාන්නේ. සමහර මැෂින් එහෙම වැඩ කරන්නේ අපිට හිතන්න බෑ. වායු ධාතුව නිසා වැඩ කරන්නේ, විවිධ වායුන් නිසා තමයි වැඩ කරන්නේ. සමහර මැෂින් තියෙනවා ඒවට ඒ වායු ධාතුව එක පුරවන්න ඕන. ඒවට මිනිස්සු එක එක ව්‍යවහාර පාවිච්චි කරනවා. විවිධ ගෑස් වර්ග එහෙම අපි කියන අපි එක එක වචන වලින් පාවිච්චි කරන්නේ. එතකොට ඒවා නිසා මේ අපි හිතන්නේ නැති දේවල් කරන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය කියන්නේ මේ අත ඔසවන්න ඔසවන්න අවශ්‍ය වායු ධාතුවක් නිපදවනවා. එක සිතින් නිපදවන එකක් තියෙනවා, ඒකට කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. ඒක සිතින් තමයි නිපදවන්නේ. හැබැයි සිතින් නිපදෙව්වා කියලා මේ ඇඟත් හොඳට තියෙන්න ඕනේ, නැත්තම් වැඩ කරන්නේ නැහැ ඒක. දැන් අපිට එහෙම සිතින් එහෙම නිපදෙව්වා කියලා මේ බොඩි එකත් හොඳට තියෙන්න ඕනේ. මේකට ලොකු හානියක් වෙලා නම් මොකුත් කරගන්න බෑ. සතර මහා ධාතුන්ගේ සාපේක්ෂතාවයේ දිගට පවත්වගෙන යන්න ඕනේ මේ ඇඟ. සන්තයි දැන් බාහිර සතර මහා ධාතුවට සාපේක්ෂෝනේ මේක පවතින්නේ. ඒකනේ අපි හරි ස්වභාව ධර්මයට හරිම බුද්ධ ශාසනය එකතු. ස්වභාව ධර්ම හරි එකතුයි. භාග්‍යවතුන් වහන්සේක දේශන කවදාවත් දෙකෙනි බුදුරජාණන් වහන්සේ එක තැනක කියනවා මහණින් ගහක කොළයක්වත් කඩන්න එපා කියලා. එච්චර මේ ස්වභාව ධර්මයේ රිද්මේන අපි සම්බන්ධයි. ඒ බාහිර සතර මහා ධාතුෙන්මයි හැදිලා තියෙන්නේ. රූපය වෙනස් වෙන්නේ විඥානයක් පවතින කම. ගහකොලින් අපි වෙනස් වෙන්නේ, මේ මහ පොළොවෙන් වෙනස් වෙන්නේ, මේ මහ පොළොවේ විවිධ අත්දැකීම් වලින් අපි වෙනස් වෙන්නේ මොකද්ද? විඥානයක් පවතින. අපි සවිඥානිකයි. විඥානේ නිරුද්ධ වීමෙන් අර වගේම තත්ත්වයටපත් වෙනවා. විඥානේ නිරුද්ධ වුණාම එතන විඥානේ පවතින ශක්ති පදාර්ථය තමයි කර්මී කියලා බුද්ධ ශාසනේ වෙනම පරිච්ඡේදයක් පෙන්නනවා. ඒක පවතින විදිය කර්මී කොහොමද සත්වයාගේ ප්‍රතිසන්දියට බලපාන්නේ, ආය චුතියට බලපාන්නේ කොහොමද, ඒක මේ භවාංග සිතට අදාළ தત્ත්වය මොකද්ද, කර්මී සාංශාරික ගතිකත්වේ කොහොමද කර්මී සිතත් එක්ක ඉන්නේ, නැවත චුතියත් එක්ක ප්‍රතිසන්දිය කරා විඥානේ බැසගන්නේ කොහොමද, ලොකු පරාසයක් අතගෙන ඒක පදනම් වෙන විශේෂ ශක්ති පදනම කර්මී කියලා හඳුනනවා. නොතන තමයි කර්මී පාවිච්චි කරන්නේ. තු මේ හැම එකකටම නිකන් හෙම්බිරිසාවක් ආනේ කරුමිනී මේක කියලා කියන මට්ටම නෙමෙයි අපේ කතාව. ඒක අපේ ප්‍රධාන ප්‍රවාහය නෙමෙයි. එතකොට අර සාපේක්ෂතාවේ පවත්වගෙන යන මට්ටම අපිට තියෙන්න ඕනේ. හැබැයි මේ සාපේක්ෂතාවේ පවත්වන්න බැරි මට්ටමට මේ සියලු කොටස්වල දුර්වල වීමක් නිරතුරුව තියෙනවා. ගහක් දිරනවා වගේ නැවත නැවත භාවිතයට ගන්න බැරි මට්ටමටම මේ ගතද යන වර්ගස් කොළන් වල රිද්මය වගේම එකක් මේ කියනවා. එතකොට ගහක කොළ වැටිලා ආය ගහක කොළ වැටෙන එක කියන්නේම ගහේ පෝෂණයයි. ගහක කොළ වැටිලා, ගහක කොළ ඉදිලා, වේලිලා, ඒවා මේ ගහින් වැටෙන එක කියන්නේ ගහේම පැවැත්මනේ. ඒ කොළමනේ ආයේ සාරය වෙන්නේ පොළොවට. එක චක්‍රයක් වගේ එකම රිද්මයක් නේ පවතින්නේ. ගහක කොළ වැටෙන්න ඕනනේ. ඒකෙන් නැවත නැවත ආය ආය දළු දාන්න, කොළ හැදෙන්න අවශ්‍ය, ගෙඩි හැදෙන්න අවශ්‍ය ජවය, ශක්තිය. ඒකට දාලා ජවයේ ශක්තිය ගහට දෙනවා. එතකොට මේ ගහට අදාළ ශක්තිය ජවය ගහ, ඒ කියන්නේ මේ එකම රිද්මයක් තියෙන. ඔය වගේම ඕගොල්ලන්ගෙත්. එතකොට නැවත නැවත ප්‍රතිසන්දිය කරා යන ශක්තියක් ඔයාලගේ තියෙනවා. ඒක කාඩ්ලික. එහෙම නැහැ කියලා කියනවනම් එයා ස්වභාව ධර්මයේ රිද්මේ පිළිගන්නේ. පිළිගත්තේ නැති වුණාමනේ ස්වභාව ධර්මයට එරෙහිව මිනිසු වැඩ කරන්නේ. ඒකනේ දැන් ලෝකෙත් බටහිර විද්‍යාත්මක ඉගැන්වීම් බොහොමයක් ස්වභාව ධර්මයට එකක නැහැනේ. දැන් අපි හදලා තියෙන මැෂින්ස් ගොඩාක් ඒවා වතුර යන ඒවා, අපි වතුර ගෙනවා, සතු ගෙනවා හිතලා හදලා නැහැ. අපි ගැන විතරනේ අපි හිතලා තියෙන්නේ. දැන් අවකාශයේ යන මේ විවිධ ආකාරයේ තත්ත්වයන් මොකක් හරි ක්‍රාෆ්ට් එකක් මේ උඩින් යනකොට ඒක මේ වාතය ගැනවත් බාහිර තත්ත්වය ගැනවත් සලකලා නෙමෙයිනේ. හැම වෙලාවෙම හිතන්නේ අපි පවතින ඕන, අපි පවතින ඕන, අපි පරිස්සම් වෙන්න ඕන කියන එක නිති. වෙන හානිය දැන් ගොඩාක් පරිශන වලට, බටහිර විද්‍යා පරිශන වලට කොච්චර සත්තු යොදා ගන්නවද? සත්ත්ව මේ කරුණාවක්, මෛත්‍රියක් එහෙම එකක් අපි ප්‍රාමාණික සාධක විදිහට ගන්නනේ. බොහෝ සත්තුන්, බොහෝ වෛද්‍ය විද්‍යාත්මක පරිශන වලට පවා කොච්චර සත්තු යොදනවද? සමහර ඒවා අපි නිගමනයට ඇවිල්ලා තියෙන්නේ මේ සත්තුන්ට සාර්ථක වෙච්ච නිසානේ. සමහර සත්තුන්ට ඔය මෙට්ෆෝමින් වගේ සමහර බෙහෙත් වර්ග පවා මුලින්ම ලෝකෙ මිනිස්සු ආස්වාදයට පත් වෙලා තියෙන්නේ. ඒක සමහර සත්තුන්ට පාවිච්චි කරලාමනේ. ගොඩාක් සත්තු ඒගොල්ලෝ අපි බොන බෙහෙත් ඇතුළේ කොච්චර සත්තුන්ට ජීවිතය අහිමි වෙලා තියෙනවද? දැන් ඔය මීයෝ වගේ සත්තු කොච්චර පරිශනාගාරවල පාවිච්චි කරනවද? ඒකෙදි එහෙම අපි මේ මානව හිතවාදී කියලා කිව්වට අපි සත්ව හිතවාදී නෑනේ. මානව හිතවාදී කියලා ඒක ඉදිරිපත් වුණාට පස්සේ පාරිසරික හිතවත්කමක් අපිට නෑනේ. අපේ පැවැත්ම ඉස්සරහට ගත්තට පස්සේ ඉතුරු ස්වභාව ධර්මයේ රිද්මය ගැන අපි පොඩ්ඩක් අන්න ඒකම තමයි අපි ආයුෂ වැටෙන්න බලපාලා තියෙන්නේ. අපි දියුණු නෑ නෙමෙයි, අපේ මිනිස්සු ගොඩාක් දියුණුයි. අපි මොනවද දන්නේ? බටහිර ලෝකේ විද්‍යාඥයෝ ගොඩාක් ඒවා දන්නෝ ඇති. අපි මොකද දන්නේම නෑ කියලා කියමුකෝ. නමුත් ඒකෙන් අපිට වෙච්ච ලොකුම යහපතක් නැහනේ. හොඳට බලන්න වෙදී. ලේතර කෙනෙක් කියනවල නෑ බලන්න, දැන් දියබැඩියාව පාලනය කරලා තියෙනවා. කොලෙස්ටරෝල් පාලනය කරන්න පුළුවන්, අධිරුධිර පීඩනය පාලනය කරන්න පුළුවන් බෙහෙත් වලට. පාලනය කියන එක ඇතුලේ අපිට වෙච්ච යහපත මොකද්ද? ඒක හොඳ දෙයක්. පාලනය කරන්න පුළුවන් ඉච් එකම හොඳයිනේ. වෙච්ච යහපත කියන්නේ අපේ ආයුෂ කඩාවැටීම මිසක් වෙච්ච දෙයක් නැහනේ. අපේ પરම්පරා දෙකට ඉස්ස පිටිපස්සට ගිහින් බැලුවට පස්සේ ඒගොල්ලෝ අපිට වඩා ජීවත් වුණ බව අපිට පිළිගන්න වෙනවා. එතකොට අපිට එක දෙයක් මේකේ පේන්න තියෙනවා. මොකද්ද? අපිට ලොකු යහපතක් වෙලා නැහැ. ඒකට හේතුව තමයි පරිසර හිතකාමිකම අපේ නැහැ. ඕගොල්ලෝ නිවන් මඟ වඩන්න ඕන නම්, සෝවාන් වෙන්න ඕන නම් පුළුවන් තරම් ස්වභාව ධර්මයේ රිද්මයට එකතු වෙන්න. කන් දෙන්න හැම වෙලාවෙම ස්වභාව ධර්මයේ රිද්මයට. ස්වභාවයෙන්ම ස්වභාව ධර්මය අපිට හිතවාදී. ස්වභාවයෙන්ම හිතවාදී. ඒ ස්වභාව ධර්මයේ රිද්මය තුල ප්‍රෝඩාකාරී බවක් නැහැ. මිනිසුන්ගේ ජවයේ ඒක ඇතුලේ තියෙන උදේට කුකුලෙක් අඬලන එක නවත්තන්නේ නැහැ. වෙලාවට අඬලනවා. ඒකෙන් අපිට sannivedanayak හම්බ වෙනවා. ඒ sannivedanaya ඇතුලේ ප්‍රෝඩාකාරී බවක් නැහැ. මේ ගලාගෙන ඉන්න වතුර උල්පතක් උල්දිය උනන එක, ඒ වතුරට කොච්චර ලිඳට ගැරෙව්වත් වතුර උනන එක නවත්තන්නේ. අඹ ගහකට කොච්චර ගල් ගැහුවත්, අතු කඩලා දැම්මත්, දළු ගෙඩි අරවාමේ ඔක්කොම බිමට කඩලා දැම්මත්, ආය 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 නැවත නැවත පින්වත්නි ඵල දරණ එක නවත්තන්නේ ගහක්. ඒ ස්වභාව ධර්ම රිද්මේ තමයි බුදුරජාණන් සිතුල තිබි පුදුම කරුණාව. මහා කරුණාව කියලා නේකට කියන්නේ. ඒ අර මිනිසුන්ගේ ඇතුලේ ගුණධර්ම නැත්තම් සෝවාන් වෙන්න හිතන්නවත් එපා. ලංකා මිනිසුන් තෝවාන් වෙන්න බැරි බණවල ප්‍රශ්නයක්වත් ඔයාලට මේ ඔයාලා තුළ විමර්ශනශීලීකම, සංස්ලේෂී හැකියාව, විශ්ලේෂී හැකියාව නැ නෙමෙයි. ඔයාලට ස්වභාව ධර්මයට එකතු වෙන්නේ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් මේ ස්වභාව ධර්මයට එකතු වෙන්නේ කොහොමද? මේ ගොඩනැගිලි ගොඩක් මැද අපි ඉන්නේ. ස්වභාව ධර්මයේ රිද්මයට සමවදිනවා. එච්චරයි.
ඇයි මේක තියෙන අර සතර මහා ධාතුන්ගේ ප්‍රවාහයම බාහිර සතර මහා ධාතුයේ තියෙන්නේ. ඒක ඉතින් මේ සාපේක්ෂතාවේ පවත්වන්න ඒක උදව් කරනවා. විශේෂයෙන්ම මේ ගතේ පැවැත්ම පිණිස විඥානේ උදව් කරනවා. විඥානේ නිරුද්ධ වීමෙන් ස්වභාව ධර්මයට මේ ටික ඔක්කොම එකතු වෙනවා. දැන් මරුණට පස්සේ මේ ටික ඔක්කොම එකතු වෙන්නේ පරිසරික සාධකවලටමනේ. ආය හොයන්න බෑනේ ටික දවසකින් පස්සේ. හොයන්නම බැරි වෙන්න රට උණු කැල්ලක් පොඩි කරවගේ ඔයාලගේ ඇටක ඇටු ටිකත් ඔක්කොම මේ මහ පොළොවට එකතු වෙන දවසක් එනවනේ. අපි මේ මහ පොළොව බෙදාගෙන කෑ ගහලා දඟලලා වෙන් කරගෙන ලොකුවට කතා කළාට මේ අවුරුදු 60ක් 75ක් වෙනකන් විතරයිනේ. එතකොට මේ ස්වභාව ධර්මී රිද්මය කියන්නේ මහා පුදුම දෙයක්. ආශ්චර්යවත් දෙයක්. ඒක ජීවිත අවබෝධය කරා යන කෙනෙකුට ඕන කරන දෙයක්. ඒ නිසා මම මේ සෝවාන් වෙන්න බැරි එක දෙයක් තමයි. ඒ කියන්නේ ඇත්තටම භාවනා කරන කෙනෙක් නම් පිළිවෙත් පුරන කෙනෙක් නම් දවසට විනාඩි 10ක් විතර S2 පියාගෙන කිසිම භාවනා රම්මණයක් ගන්නෙ නැතුව ස්වභාව ධර්මී රිද්මයට ඇහුම්කන් දෙන්න. S2 පියාගෙන එක එක සත්තු ඇහෙන කඳ ඇහි. නිකන් එක එක විදියට ഘോഷාකාරී ශබ්දයන් ඇහි. ඔය අතර වාහනවල උද්වේගකාරී හඬවල් ඇහි. කුරුල්ලෝ කෑ ගන්න හඬවල් ඇහි. හුලං හමන හඬ ඇහි. ඒවට කන් දෙන්න. ඒවට කන් දීලා ඒ වගේම මගේ හිතත් කියලා හිතන්නකෝ. හිටිගම එකපාර ഘോഷාකාරී බවක් වෙනවා. හිතත් ඒ වගේ කියලා හිතන්න. හිටිගම ආස්වා, ඒ කියන්නේ තමන්ව විඩාවටපත් කරන්නේ නැති හඬවල් ඇහෙනවා. ඒ වගේම මේ මගේ සිතේ උපදින සිතුවිලිත් මාව සමාලලට විඩාවටපත් කරන්නේ නැතුව සිතුවිලි ගලනවා නේද කියලා හිත දිහා බලන්න. හිටිගනම් අපි නොහිතන විදිහට එකපාරටම සද්ද ඇහෙනවා, හෝන් සද්ද ඇහෙනවා වාහනවල. හිටිගමම නිකන් එකපාර කවුරුහරි තට්ටු කරන සද්ද ඇහෙනවා. මේ ගල් ගහනවා වගේ හඬවල් ඇහෙනවා. යකඩ වලට තට්ටු කරන හඬවල් ඇහෙනවා. ඒ ගොඩාක් හඬවල් තියෙනවා. දැන් මේ වෙලාව වුණත් මේ බණ නෙමෙයි. හොඳට කන් දුන්නම් මේ පාරේ වාහන යන හඬවල් ඇහෙනවා. ඔය සබහ ධර්මයට කන් දීගෙන ඉන්නකොට ඒ හඬවල් දෙස විනාඩි 5ක් විතර බලන්න. ඒ හඬවල්ම මගේ සිත නේද කියලා බලන්න. සෝවාන් වෙන්න ඕන නම් මම පුංචි දෙයක් කියන්නම්. ඔච්චරමයි ඕන. ඒ හඬවල් වලට අදාළ සිතේ රිද්මය බලන්න. හිටිකම සිතුවිලි ගන්න වේගය බලන්න. සමහර හඬවල් හයියෙන් ඇහිලා අයිමී තහඬ අඩු වෙලා යනවා. හඬ ඈතින් ඈතට යනවා. අන්නේ වගේ එක පාරට සිතුවිලි ගලන්න පටන් අරගෙන ඒ සිතුවිලි ක්‍රමානුකූලව නිරුද්ධ වෙලා යනවා. ආයි කවදාවත් ඒ සිතුවිලි උපදින්නේ නැති මණ්ඩ. ඒ හඬ ආයි කවදාවත් අහෙන්න හම්බෙන්නේ නැහැ. ඒ හඬ මේ විශ්වයේ කොහෙවත් නැහැ. ඒ වගේ අර ස්වභාව ධර්මෙට විනාඩි 5ක් විතර කන් දීගෙන ඉන්න පුංචි පුංචි ශබ්ද ඇහෙනවා. මේ AC මැෂින් වල හඬවල් ඇහෙනවා. ගොඩාක් ඒව කීකියෝ ඇහෙනවා. අවධානය යොමු කරගෙන ඉන්න ඕනේ. දැන් මම මේ ළඟදී ඔය අපි හදන ලොකු විපස්සනා ආයතනයක් තියෙනවනේ. ඒකට ගිහින් මම ඒක උඩු මහල්ට ගිහින් ඒක බිල්ඩින් එක හදලා ඉවරයිද මම උඩට ගිහින් මේ ළඟදි රෑක වාඩි වෙලා හිටියා. පෑති මේ ළඟ මේ හයිවේ එක යනවා. පේනවා ටිකක් මීටර 200කින් 250කින් 300කින් විතර පහල. මම ඒ හඬ දිහා අහගෙන ඉන්නකොට තපම නිකන් වාඩි වෙලා හඬට කන් දීගෙන හිටියා. පුදුම රිද්මයක් ඒක. ඒ පුදුම රිද්මය කාර්යයට මේක ඒ වගේ ඒ රිද්මය තමයි හිතට ආදේශ කරලා බලන්න පුළුවන්. ඒක ඈතින් එන අවධානය තමන්ගේ සම්පූර්ණින් තමන්ගේ ફોකස් එක ඒ පැත්තට තියාගෙන ඉන්නකොට ඒ හඬවල් උපදින විදිහේ හඬවල් මේ වැටෙන විදිහ පේනවා. ඈතින් ඇහෙනවා ඒ හඬ උපදිනවා බිඳිනවා. ආයේ වේගින් වේගින් හඬවල් ඇති වෙලා බිඳිලා යනවා. ඒක දිහා බලාගෙන යාට පුළුවන් තමන්ගේ සිත දකින්න. ඊට පස්සේ මේ මොහොතේ අත්දැකීමට එකතු වෙන එක මේ මොහොතේ නිරුද්ධ වෙලා යනවා නේද? නිරුද්ධ වෙලා යනවා නේද? මෙතන මමෙක් සත්වෙක් පුද්ගලෙක් කියලා ගන්න දෙයක් නැහැ. බාහිර ශබ්දත් නිරුද්ධ වෙලා යනවා. අභ්‍යන්තර සිතුවිලි ප්‍රවාහයත් නිරුද්ධ වෙලා යනවා. නිවිනිවි යනවා නේද? නිවිනිවි යනවා නේද? නිරුද්ධ වෙන ස්වභාවයට අයිති නේද කියලා බලනකොට අන්නේ බලන බැල්ම තියෙන අන්නේ ඒකට ආතාපි කියන්නේ. මුල ඉඳලා කරගෙන ආපු එක ආතාපි නෙමෙයි. බාහිර ශබ්ද දෙස අවධානය යොමු කරපු එක ආතාපි නෙමෙයි. ඒ බාහිර ශබ්දයට තමන්ගේ සිත ස්වභාවයද බාහිර ශබ්දය බාහිර තත්ත්වයේද සමපාත කරලා බලපේක ආතාපි නෙමෙයි. ඒක නිරුද්ධ වී යන ආකාරය බලන එකයි ආතාපි. අන්න එතන ආතාපි කියන්නේ ඒක. එතකොට කොච්චර යොදන්න ඕනද සතිපට්ඨානෙදී? ඇයි සතිපට්ඨානේ අඳුන්වන හැම තැනකදීම අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නපු පළවෙනි වචනේනේ ආතාපි.
ආතපිකිවාන්නේකට. එනම් මේ වීරය කියන එක 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 තැන්වල එක එක විදියට යෙදෙන. අපි හිතන්නේ හැම තැනම අවීරිය කරනවා වීරිය කරනවා කියලා. හැම තැනම වීරිය කරනවා කියන එක නෙමෙයි. අනිත් එක තමයි මේ වීරිය කරද්දී මේ එතකොට අපිට තේරෙනවා එරදි පාදයක තියෙන වීරිය එරදි පාදයක කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. සතර සතිපට්ඨානයේ වීරිය කියන එක ආතාපි කියන එක. වර්තමාන කෙලෙස් ඉඳිනවා කියන එක. ඒකට උදව් කරන වචන දෙකක් තියෙනවා මොනවාද? ප්‍රඥාවයි මානසිකාරයයි. ඒ දෙකේ තිබ්බොත් මේ වෙලාවේ Nirodha දකින්නවා. මේ වෙලාවේ ලෝකේ අරමුණු කරන එක ආතාපි නෙමෙයි. මේ ලෝකේ සිත දිස බලාගෙන ඉන්න එක ආතාපි නෙමෙයි. නිරුද්ධ වී යන ආකාරය බලන එකයි ආතාපි. අරමුණේ මේ මොහොතේම කෙලෙස් හිඳින එකයි ආතාපි කියන්නේ. එතකොට දැන් මෙතන වීරිය කියලා බුදුරජාණන් වෙනම පරිච්ඡේදයක්ම වීරිය කියලා වෙන මම කොටසක් අපගේ බුදුරජාණන් වදාළා. වීරිය කියලා වෙනම භාවයක් එක. වෙනමම භාවිතයක් එක. අන්න එතනදී අපගේ බුදුරජාණන් වදාළා සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියලා. ඒකද වීරිය විතරයි කතා කරලා තියෙන්නේ. සතිපට්ඨානේ වීරිය ආතාපි. එරදිපාද ධර්මවල වීරිය එරදිය උපද්දවන්නේමි. ඒ කියන්නේ අනා මේ බොම ආසන්නේ එක්තරා පරිච්ඡේදයක් තන මේ පරිච්ඡේදයේ ඇතුලේ මම නිකලස් වීමේ අර්ථය දරනවා. හැබැයි ඒක දරන්නේමි කියලා අනික අනාගතයට දාලා තමයි බලන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වා බණට වාඩි වෙනකොට හිතා ගන්නවා තම බණ ඇහිලා නැහැ. දේශකෙක් ඇවිල්ලත් නැහැ. වාඩි වෙනකොට මිතන අනේ අද මේ දේශනාව අතරතුරදීම උතුම් මාර්ගඵලයක් මට අවබෝධ වෙනවා නම් හොඳයි. දේශනාව අතර දේශනාවට එකතු වෙලා නැහැ තව. දේශනාව පටන් අරන්නේ නැහැ තව. ආසන්න වශයෙන් දේශනාවට වාඩි වුණ පරිච්ඡේදේ පටන් ගත්තා විතරයි. දේශනාවට වාඩි වීම, දේශනාවට පැමිණීම කියන්නේ මේ දේශනාවට අදාළ තත්ත්වයක්නේ. ඒ අදාළ පරිච්ඡේදයේදී ඔය පින්නතුන්ලා ජවයක් ගන්නවා මේ පරිච්ඡේදයේ නිමාවීමට පෙර මේ පරිච්ඡේදයේ අවසන් වීමට පෙර මම නිකලස් වෙනවාමයි මේ පරිච්ඡේදයේ නිමාවීමට පෙර මම නිකලස් වෙනවා යාර්ථේ කොච්චර වටිනවද හැබැයි ඒක දුරාවබෝධයේ පිණිස හේතුන ඒක අවබෝධයේ දුරින් පේන හැබැයි අවබෝධයේ අරමුණු වෙනකොට වෙන මොකුත් අරමුණු වෙන්නේ නැහැ. එතකොට මේකේ එරදිපාදයක් වීමට බලපාන ප්‍රධාන දෙයක් තමයි ඒකදී වෙන අරමුණක් ගන්නෑ. අනේ මේ බණට මේ දරුවන්ට බණ කියනවා නම් හොඳයි. දෙහිම එනවනේ බණ සමහර වෙලාවට එහෙම එනවා මෙහිට. එයාට උවමනාව තියෙන්නෙම දරුවන්ට බණ ටිකක් කියන්න. එක්ක අම්මට බණ උගන්නන්න. දැන් සමහර දරුවෝ බණ කියනවා මම දැකලා තිනු මේ මේ අනුමෝදනා පත්‍ර අපිට හම්බ වෙනවනේ හැමදාම. ඉතින් මේ වගේ තියෙනවා මේ අම්මා වයසයි අම්මට නිවන් මඟ ගැන කියන්න ඕන. එතකොට යා බණ කිය යාට උමනා නැහැ බණ ගැන. යාට උන අම්මට බණ උගන්නන්න. ඊට පස්සේ යා මේ සමහර නෝනට බණ උගන්නන්න ඕන කමට වාඩිනවා. ඒවා එතකොට මේ වීරිය එරුදි පාදේ කියලා එකක් නැහැ. යා බණට ඇවිල්ලා තියෙන නෝනේ. ඊට පස්සේ කියන්නේත් කොහමද යනකොට? ආන් ආගත්ත නේද? මතක ඇහුවනේ දහඳුරු කියපු එක. එක්ක යනකොට කියලා අපරාදේ අපි නෝනා ඉඳ තිබ්බේ මේකට. යනන් හොඳට ආන්දරුන්ගෙන් හොඳට මේ කියපු ටික යාට නම් හරියන. එතකොට යා නෝනට අරමුණු කරගෙන තමයි ඉඳලා තිනේ බණ යන කම්ම. අපේ මහත්තයත් ඉගිනුත් කියනවා. ඔයා ඉඳ තිබ්බේ වා හිටියානම් තේරෙයි ඔයාටම කිව්වේ කියලා. ඔන්න බලන්නකෝ ඔයාට මම රෙකෝඩ් කරපු එක දෙන්නම් වීඩියෝ කරපු එකේ ඒවා බලන්න. ඔයා එතකොට යා ලෝකෙට බණ ලෝකෙට අදාළ කර කර බණ අහනවා. ඒක වීරියේ ඉරුදිපාදයක් නෙමෙයි. වීරිය එරදිපාදයක් වෙන්නේ කොහොමද? ඒක මේක එක්තරා පරිච්ඡේදයකට එකතු වෙනවා. එකතු වෙන්නේ පරිච්ඡේදය තුල අවබෝධ කරන්නේ මේ කියන අර්ථය දරාගෙන. ඒක එරදිපාදයක් වෙන්න තව දෙයක් බලපානවා. අනිවන අරමුණු වෙනකොට ඊට මෙහා පැත්තේ මුකුත් අරමුණු වෙන්න බෑ. දැන් කවුරු හරි කෙනෙක් හිතනවා මම මේ බණ අහලා මට සුගතියට යන්නත් ලැබෙන්න ඕන, දුගතියට නොයන්නත් ලැබෙන්න ඕන. නිවනටත් උපකාරයක් ලැබෙනවා. ආ ඒක එරදිපාදයක් නෙමෙයි. ඇයි? එයා දුගතිය බැහැර කිරීමේ අර්ථයක් දරලා සුගතිය පැතුමකුත් තියාගෙන නිකලස් වීමක් දරලා අන්තිමටම. එතකොට අර්ථ තුනක් දරාගෙන
එක එරදිපාදයක් නෙමෙයි. බලන්න වීරිය එරදිපාදේ කියන්නේ එරදිය උපද්දවන එකේ පදනම එනකොට එරදියට වඩා වෙන කිසිම දෙයක් එන්න බෑ. එරදිය කියලා මෙතන කිව්වේ අර අභිඥා එරදි, පරිඥා එරදි, පහණ එරදි, භාවනා එරදි, නැතු එරදි කියුඩින් යනවා කියන එක නෙමෙයි මෙතන. මෙතන කිව්වේ ඒක නෙමෙයි. ඇතරම එරදිමතුන් කියලා පාවිච්චි කරන්න පුළුවන් මේක දරණායට. උඩින් යන අය කියන කතාවම නෙමෙයි මේ කියන්නේ. මේ හොඳට තේරුම් ගන්න පින්වත්නි. මේ හැබැයි බොහොම සිත වඩපු කෙනෙක්ගේ අත්දැකීම් පරස්සේ වෙනයි ඒකින් කියවෙන්නේ එරදිය කියලා ඔය ඕගොල්ලෝ හිතාගෙන ඉන්න එකක් නෑ කියලා හිම නෙමෙයි. නෑ කියලා නෙමෙයි. දැන් දැනුත් ඉන්නවා තමයි කෙනෙක්ගේ හිත ස්පර්ශ කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා. මට මුණ ගැහිලා තියෙනවා. දන්නා ඉන්නවා. නමුත් කෙනෙක් එයාගේ ආජීවයට කැළල නිසා මේ නේන මිනිසුන්ගේ හිත දිහා බලන්නේ නෑ, බුදුරජාණන්සේම බලන්නේ නෑනේ. සිපිය ගහන මොහොතකින් උන්වහන්සේට ඒ සමාධියට යන්න පුළුවන්. එච්චර සමාධිය වශී වෙලා තිබ්බේ අපගේ බුදුරජාණන්. කවදාවත් කෙනෙක්ගේ හිත දිහා බලලා නෑ අනවශ්‍ය විදියට. එහෙම දැක්කා කියලා එයාගේ සිතේ ඇති වෙන සිතුවිලි ප්‍රවාහය දිහා බලලා කම්පාවක් වෙන්නෙත් නෑ. ඇයි සිත් වැඩ කරන්නේ එහෙම කියලා දන්නවනේ. විටක රාගය, විටක දේසේ, විටක ඡන්දය, විටක නිකන් රාගේ දුරු වෙච්ච කමං, දේසේ දුරු වෙච්ච කමං, විටක අරමුණු ග්‍රහණය කරගෙන හරි දේසයට පත් වෙනවා. ඊට පස්සේ දේසයෙන් තොරව අරමුණු ගලනකොට දේසේ නිරුද්ධ වෙලා යනවා. ඉතින් ඒක හිත්වල ස්වභාවයනේ. එහෙම දැක්ක කියලා කවදා දැන් බලනු අපගේ බුදුරජාණන් වහන්සේ එහෙම ඉනයනායගේ හිද්දියා බලන්න ඉඳලා නැහෙනි. කවදාවත් එහෙම කරලා නැහැ. හැබැයි ඇසිපිය ගහන මොහොතකින් කෙනෙක්ගේ ආශ්‍රව කොච්චරද, අනුසේ කොච්චරද, චරිත ස්වභාවය මොනගද, රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද, සද්ධා චරිතයක්ද, බුද්ධි චරිතයක්ද, විතර්ක චරිතයක්ද කිය කියා ඒකෙන් විශ්ලේෂණය කරන්න පුළුවන්. ආයේ පොඩි ඥානයක් නෙමෙයි බුදු. ඉතින් මේ උන්වහන්සේගේ දේශනාව දිහා බැලුවම තේරෙනවා 2600 කට පැත්තද මේ වගේ කෙනෙක් සාමාන්‍ය මිනිහෙකුට කියන්න බෑ කියලා. මේ වගේ අදත් තෝරන්න බෑ සමහර අයට. අදත් මේ අබෝම විශේෂඥවරු ඊට පස්සේ මේ මේ එක එක මට්ටමේ අය PhD තියෙන අය මේ ඉංජිනේරු මහ නොයේ කය එනවා මේක හොයාගෙන දරන්න අමාරුයි තේරෙන්නේ. හේතුඵල සහිතව කියනවා උමනාවක් තියෙනවා යන්නේ ඒක එච්චර අමාරුයි සමහර ඒවා. හැබැයි දැන් ලෝකෙ දැන් තේරුම් අරන් තියෙනවා මේක පුදුම විශ්මිත කතාවක් කියලා. දැන් ලෝකෙ හරි උනන්දු බුදුරජාණන්සේගේ භාවයට දේශනාවට හරි උනන්දුයි. එතකොට අපිට තේරෙනවා එක දෙයක්. එහෙනම් වීර්ය එර්ධිපාදේ කියන්නේ නිවන අරමුණු වෙනකොට ඊට මෙහා පැත්තේ අරමුණු මොකුත් දරන්නේ නැති මට්ටමට පරිච්ඡේදයට එකතු වෙනවා. හැබැයි එතකොට මෙතන විශේෂයෙන් කතා කරනවා සතර සම්‍යක් ප්‍රදාන වීර්ය කියලා එකක්. එතනද වීර්ය විතරමයි කතා කරන්නේ. එතන වීර්ය විතර. එතන වීර්ය කියලා කියන්නේ එයා මේ වෙනකොට ඉපදිලා තියෙන සමස්ත කුසලාවලිය දිහා බලනවා. තමන්ගේ අකුසල් දිහා බලනවා. කලින් මං හිටියේ විදිය බලනවා. එතකොට තමන්ගේ අකුසල් දැන් ඉන්න විදිය බලනවා. එතකොට දැන් ධර්මී ඉන්නකොට කුසල් වැඩිලා තියෙනවා. ඒවා ඉපදිලාද කියලා බලනවා ඊළඟට. ඉපදිලාද කියලා දැනගන්නේ කොහොමද? නූපන් කුසල් උපද්දවන්න ඉපදිච්ච කුසල් පවත්වන්න කියලා කියන්නේ. කුසල ඉපදිලාද කියලා කොහොමද දැනගන්නේ? ඔන්න ඔය වචනේ අහගත්තත් ඇති අද බණින් ඈ. කුසල ඉපදිලාද කියලා දැනගන්නේ කුසලයට සමවදින් නැති වෙලාවට හිත දෝමනස්සයක් එනවා. ඒක ඉපදිච්ච එක. දැන් අපි තුන් භාවනා කරනවා කියලා. ඒ භාවනා කරනකොට පෙර නොතිබිච්ච අපි භාවනාවේ අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීමට අපිට එකතු වෙන්න බැරි නම් ඒක ඉපදිලා. ඒ ඉපදින් බැරි වුණාන් පස්සේ හිත එක්තරා දුම්නසකටපත් වෙනවා නะ. ඒ කියන අකු පටිගේ ඉන්නේ ඒක දෝ ඒක ඉපදිලා යගේ කුසලේ. ඉපදිච්ච ගැන සතුටු වෙන්න ඕ. ඒක ඉපදිච්ච කුසලයක්. ඒ ඉපදිලා තියෙන එක ගැන සතුටු වෙන්න ඕ. දැන් අපි හිතමු හැම කෙනෙක් විනාඩි 25ක් විතර දවසට භාවනා කරනවා. විනාඩි අපි හිතමු අද ටික කාර්යබහුල නිසා අද විනාඩි 15යි භාවනා කරන්න උනේ කියලා. එතකොට සිත නිකන් දොම්නසකට යනවා. අනේ අද ටිකක් අඩු වෙන්නේ කරන්න පුළුවන්. ඒක කේන්තියක් නැහැ. සමහරට ඒ අඩුවෙන් කරන්න වෙලා තියෙන්නේ සමහරට මුණුබුර බලා ගන්න වෙලා, දරුවෝ බලා ගන්න වෙලා, වෙන කොහේ හරි යන්න වෙලා. ඒකට යා ගැටෙන්නේ නැහැ. බලන්න මේ තව කර්මයක් වුණානේ මට මේක. කියලා නිකන් බැන බැන යන්නේ. එක්තරා විදියක සිත දොම්නසකට යනවා. එක්තරා විදියක දොමනස්සයක් හිතේ එනවා නිකන් අනේ අද බැරි වුණා නේද කියලා. පස්තත්තාපයක් හිතේනවා. ඒක ඒක කුසලයට එකතු වෙන්න බැරි වෙනකොට හිතේ පශ්චාත්තාපයක් එනවා නම් ඒ කුසලයේ ඉපදිලා. තව සමහර අය මෙහෙම කියනවා, දැන් ඔන්න අද භාවනා කරන්න බැරි වුණා. බැරි වුණේ හිතන්නකෝ අද කාලෙක මුණුබුරෝ ඇවිල්ලා කියලා. දරු මුණුබුරෝ ගෙවල් වල ආවම ඉතින් අම්මලාට ඕවා කරන්න බෑනේ. එතකොට යාළට අර කැම්බි මහදනේ ඕවනේ ඉතින් අම්මලා තියෙ හොඳයි ඉතින් ගෙවල් වල සමගියට. එතකොට යාට හිතෙනවා මෙහෙම, අද නම් භාවනා කරන්න නම් බැරි වුණා, හැබැයි ඒක ඉතින් ඔය හිතත් පුළුවන්. හැමදාම දරුවෝ නම් ඉතින් හැමදාම ඉන්නේ නෑනේ. එන්නේ නැති දවසට ඉතින් ඕක කරන්න පුළුවන්. ඉතින් අද මේ කාලෙකින් ආව ඉතින් අද බැරුණාට ප්‍රශ්නයක් නෑ කියලා ඒක ඉපදිලා නෑ ඒ කුසලේ. ඒ කියන්නේ දරුවෝ ඉද්දි එකපාර වාඩි වෙලා භාවනා කරන්න කියලා නෙමෙයි කියන්නේ. තමන්ගේ හිතෙන් තේරුම් ගන්න කුසලේ ඉපදිලාද නැද්ද කියලා එච්චරයි. එතකොට යා දකින්න ඒක උපන් කුසලයක් කියලා. නූපන් කුසලේ උපද්දවන්න තමයි ඊට පස්සේ බලන්නේ. ඒ ආසන්නම කුසලේ තමයි උපද්දවන්නේ. අන්න ඒකයි ඊට වැඩගත් දේ. මොකක් හරි කුසලයක් ඉපදිලා තව මොනවා හරි කුසල් උපද්දවනව නෙමෙයි නිවන් දකින්න නම්. දැන් පළවෙනි ධ්‍යානෙ ඉපදිලා තියෙනවා නම් එයා බලන්නේ දෙවෙනි ධ්‍යානෙ උපද්දවන එක නූපන් කුසලේ. දැන් පළවෙනි ධ්‍යානෙ ඉපදිච්ච කෙනා හතරවෙනි ධ්‍යානෙ උපද්දවන්න බලන එක නෙමෙයි. ඒක දුරාබෝධයක්. කුසලේ කියන්නේ ආසන්න ආසන්න කුසල් උපද්දවන්න. ඒක ලෝක ධර්මයක් නේ. ළඟ ළඟ චිත්ත රූප දැන් මෙහෙමනේ ආසන්න ආස දැන් රූපේ වුණත් බිඳිලා ආය හට ගන්නකොට ළඟ ළඟ රූප කලාපනි උපද්දවන්නේ. ඒක ලෝක ධර්මයක්. ඒකනේ වයසට යන අපිට පේන්නේ නැති කාලයක් යනකම් බිඳිලා ආය හට ගන්නකොට බිඳිච්ච එකට කිට්ටු කිට්ටු රූප උපද්දවන්නේ. මේ ගති ස්වභාවය ඒකයි. ගහක් වුණත් එකපාර මැරෙන බව අපිට පේන්නේ නැහැ. ඇයි ඒ ක්‍රමානුකූල මිය යන්නේ වෙනස්කම ඒ කිට්ටු කිට්ටු රූපය සම්බන්ධයි මේකට. ඇඟ වුණත් එහෙමයි. කාලයක් ගියාමනේ කොණ්ඩේ සුදු වෙච්ච බව පේන්නේ. එකපාරටම අද ඉඳලා හෙට උදේ වෙනකොට සුදු වෙන්නේ. එතකොට ඒකයි ඒකට කිට්ටු කිට්ටු රූප කලාප උපද්ද උපද්දෝ තමයි යන්නේ. මේ ඉපදිලා ඉපදිලා අන්තිමටම උපදිනේවා ඒ ළඟ ළඟ රූප. එතකොට තමයි වියපත් වීම එකපාර ප්‍රකට වෙන්නේ. ඒක හැමදාම බලාන හිටියට පේන එකක් නෙමෙයි. නමුත් හැමදාම බිඳීම ප්‍රවාහය කරගෙන පවතින්නේ. ඉතින් මේක තේරුම් ගන්න. එතකොට කුසලයේ කුසල ඉපදිච්ච බව දැනගන්න. ඒකට සාපේක්ෂව කිට්ටුම කුසලයේ උපද්දවන්න බලන්න. ඔන්න ඔය ටික තිබ්බොත් එයා වැඩි කල් යන්නේ අවබෝධ කරගන්න. එතකොට මේ වීරිය ගැන පුංචි ඇතන ලොකු දේශනාවක් කරන්න උන්නේ නැහැ. නමුත් මේ ඔක්කොම වැදගත් ඒවා. ඔබ හැම දිනාටම වීරිය සම්පන්න ශ්‍රාවකත්වයක් පිණිස මේ හෝරාවක ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාවේ දායකත්වයේ වේයන්ගොඩ පදිංචි ඉන්ද්‍රා ජයරත්න මහත්මිය, ඒ නෝනා මහත්මිය පුතණුවන් දියණිය දරලා තිබෙනවා. ඉන්ද්‍රා ජයරත්න මහත්මිය ප්‍රදාන පිනතුන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. වේයන්ගොඩ මඟලේගොඩ පදිංචිව සිටි ටීපී ජයරත්න පල්ලිය ගුරු මහත්මාට, ස්වාමි පුරුෂයාණන්ට, පියතුමාට, ඥාතිවරයාට පරලෝසපත් වී වසර 4ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන මේ දේශනාව සිද්ධ කරලා තිබෙනවා. මේ දේශනාවෙන් රැස් වුණා වූ සියලු කුසලානිසංස ධර්මයන් ටීපී ජයරත්න පල්ලිය ගුරු මහත්මාට අනුමෝදනා වේවා. මේ කුසල් එතුමන්ට නිවන් පිණිස නිවන් දොරටුවක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. එවගේම පවුල්වල පරලෝසපත් වුණු සියලුම ඥාතීන්ටද අනුමෝදනා කොට තිබෙනවා. සහෝදර සහෝදරියන්ට, ඥාතිහිත මිත්‍රාදීන්ට මේ කුසල් උපනිශ්‍රය වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සියලුම මියගිය ඥාතීන්ට, විශේෂයෙන්ම ඉන්ද්‍රා ජයරත්න මහත්මිය ප්‍රදාන පිනතුන්ලා නවින් මිය පරලෝගිය ජයරත්න පල්ලිගුරු මහත්මා ප්‍රදාන සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සසර දුක් ගවා ලැබුණු උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ විච අපටද නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. අපගේ දෙමව්පියන්ට, ගුරු ස්වාමින් වහන්සේලාටද නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ධර්මාශ්‍රවණී සඳහා පැමිණුණා වූ මේ වැඩිහිටි මහත්තුරු නෝනාවරු, මේ සියලුම දෙනාට, මේ පින්වත් දරුවන් හැම දෙනාටම මේ කුසල් උපකාර වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් හාත්පසාලෝකමත් වේවා. සුවසේම නිවන් මඟ වඩා ගන්නට, මේ පින්නතුන්ට වීරිය වඩා ගන්නට මේ කුසල් හේතුපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා.
ධර්මශ්‍රවණයේ සඳහා සම්බන්ධ වුණු ඥාතීන් හිත මිත්‍රාදී නැතුළු ලක්වාසී ලෝකවාසී ධර්මශ්‍රවණය කළ සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. අධ්‍යාපන ලබන සියලු දරු මුණුබුරන්ට මිනිබිරියන්ට මේ දේශනාමය කුසල් බලවත් වේවා. විශේෂයෙන්ම ඉන්ද්‍රා ජයරත්න මහත්මිය ප්‍රදාන සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් සෝතාපන්න ඵලයට පත්වීමට මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරම් රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේද අපගේ නමස්කාරය වේවා.
මෝහක්ඛයෝ නිබ්බානං.